ඔබෝ මෙහි ඇමතීමට මෙම අවස්ථාව ලැබීම ගැන මම ආඩම්බර වෙමි. මේ දේශනයක් නොවන බව මට පැවසීමට අවශ්‍යයි. මම දේශනය කිරීමට සූදානම් යයි නොසිතමි. නමුත් එය මට එක්තරා ආකාරයක උපදෙසක්. මොකද මම දකිනවා මම මේ ඉස්සරහා පුටුවල වාඩි වෙලා ඉන්නවා. මීට දින කිහිපයකට පෙර, මීට වසර කිහිපයකට පෙර, මද වේලාවකට පෙර මම ඔබ සිටින තැනම වාඩි වී සිටියෙමි. කුමන ජාතිකත්වයක් තිබුණත් එය වැදගත් නොවේ. ඉස්ලාමය ගැන නොදැන සිටි මිනිසෙක්. ඒ කාලේ ඇත්තටම මම ජීවිතයේ අරමුණ තේරුම් නොගත් කෙනෙක්. එබැවින් මෙම සටහන සමග මම ඔබට කියන දේ දේශනයක් ලෙසට නොව තොරතුරු සහ උපදෙස් ලෙස සිතන්නේයි මම ඔබෙන් ඉල්ලා සිටිමි. මම ඔබ සමග බෙදා ගැනීමට කැමති තොරතුරු ටිකක් පුළුල් ලෙස පෙනේ. මිනිස් මොළයේ ධාරිතාවය සහ එහි ගබඩා කළ හැකි තොරතුරු ප්‍රමාණය සහ ඒ තේරුම් ගත හැකි බව ඔබ සලකන විට අද තොරතුරු සහිත පිටු කිහිපය ඔබට බරක් නොවන බව මට විශ්වාසයි. අද අපගේ සාකච්ඡාවේ මාතෘකා ආමන්ත්‍රණය කිරීම මගේ වගකීමයි. අපගේ ජීවිතයේ අරමුණ කුමක්ද සහ ඉස්ලාමය ගැන ඔබ දන්නේ කුමක්ද යන ප්‍රශ්නය අසන්න. මම කිව්වේ ඉස්ලාමය ගැන ඔබ ඇත්තටම දන්නේ කුමක්ද? ඉස්ලාමය ගැන ඔබ අසාද ඇති දේ නොවේ. සමහර මුස්ලිම්වරුන්ගේ ක්‍රියාවන් ලෙස ඔබ තුටු දේ නොව ඉස්ලාමය ගැන ඔබ දන්නේ කුමක්ද? මෙම අවස්ථාව ලැබීම මට ගෞරවයක් වන අතර ඔබ සැමට සමාන වගකීමක් ඇති බව පවසමින් ආරම්භ කිරීමට මම කැමැතියි. තවද එම වගකීම වන්නේ විවෘත හදවතකින් හා විවෘත මනසකින් කියවීම හෝ සවන්දීමයි. අගතියෙන් හා සංස්කෘතිකත්වයෙන් පිරි ලෝකයක සිතීමට මොහොතක් වෙන් කළ හැකි පුද්ගලයන් සොයා ගැනීම ඉතා අසීරුයි. අරමුණක් සහිතව ජීවිතය ගැන සිතීම මේ ලෝකය පිළිබඳව සත්‍ය අපගේ ජීවිතයේ සැබෑ අරමුණ වෙත ළඟාවීමට උත්සාහ කිරීම අවාසනාවකට මෙන් ඔබ බොහෝ අයගෙන් අපේ ජීවිතයේ අරමුණ කුමක්ද යන මූලික හා වැදගත් ප්‍රශ්නය ඇසූ විට නිරීක්ෂණ හෝ විශ්ලේෂණාත්මක තර්කණය මගින් ඔවුන් නිගමනය කළ දේ ඔවුන් ඔබට නොකියනු ඇත. බොහෝ අවස්ථාවන්හිදී වෙනත් අයක පැවසූ දේ ඔවුන් නිස්සකවම ඔබට පවසනු ඇත. නැතහොත් අන් අය විසින් පොදුවේ අනුමාන කරන දේ ඔවුන් ඔබට කියනු ඇත. මගේ පියා පල්ලියේ දේවගතිවරයා පැවසූ දේ ජීවිතයේ අරමුණ ලෙසත්, මගේ මිතුරා විසින් පාසලේ මගේ ගුරුවරයා පැවසූ දේ ජීවිතයේ අරමුණ ලෙසත් පවසන ලදී. ආහාර ගැනීමේ අරමුණ ගැන මම යමකුගෙන් ඇයි අපි ආහාර ගන්න යනුවෙන් ඇසුවොත් බොහෝ අය එක් වශනයකින් හෝ වෙනත් ආකාරයකින් ඒ පෝෂණය සඳහායි, පෝෂණ ශක්තිය පවත්වාගෙන යන නිසා යනුවෙන් පිළිතුරු දෙනු ඇත. මම යමකුගෙන් ඔවුන් වැඩ කරන්නේ යයි ඇසුවොත් ඒ ඔවුන්ට සහයෝගය දැක්වීම සඳහා සහ ඔවුන්ගේ පවුලේ අවශ්‍යතා සැපීමට අවශ්‍ය නිසා යනුවෙන් ඔවුන් පවසනු ඇත. ඔවුන් නිදාගන්නේයයි, සෝදන්නේයයි, ඇඳුම් අඳින්නේයයි කිය මම යමකුගෙන් ඇසුවොත් මේ සියලු මනුෂ්‍යයන්ගේ පොදු අවශ්‍යතාවයක් යනුවෙන් ඔවුන් පිළිතුරු දෙනු ඇත. අපට මෙම ප්‍රශ්නමාලාව ප්‍රශ්න සියයක් සමග අනුගමනය කළ හැකි අතර එකම හෝ සමාන පිළිතුරු ඕනෑම අයෙකුගෙන් ඕනෑම භාෂාවකින් ලෝකයේ ඕනෑම ස්ථානයක සිට සරලව ලබාගත හැකිය. ජීවිතයේ අරමුණ සහ අභිප්‍රාය කුමක්ද යන ප්‍රශ්නය ඇසූ විට අපට විවිධ පිළිතුරු ලැබෙන්නේයි. ඒට හේතුව මිනිසුන් ව්‍යාකුල වී ඇති නිසා ඔවුන් නොදැන සිටීමයි. ඔවුන් අන්ධකාරයේ පැකිලෙති. මම නොදනිමි යැයි පැවසීමට වඩා ඔවුන් පිළිතුර දීමට වැඩසටහන් ගත කර ඇති ඕනෑම පිළිතුරක් ඉදිරිපත් කරයි. අපි මේ පිළිබඳව සිතමු. මේ ලෝකයේ අපගේ අරමුණ හුදෙක් ආහාර ගැනීම, නිදා ගැනීම, ඇඳුම් ඇඳීම, වැඩ කිරීම, ද්‍රව්‍යමය දේවල් ලබා ගැනීම සහ විනෝද වීමද? මෙය අපගේ අරමුණද? ඇයි අපි ඉපදෙන්නේ? අපගේ පැවැත්මේ පරමාර්ථය කුමක්ද? මිනිසා සහ මෙම දැවැන්ත විශ්වයේ මැවීම පිටුපස ඇති ප්‍රශ්නාව කුමක්ද? එම ප්‍රශ්නය ගැන සිතන්න. සමහර අය තර්ක කරනුයේ කිසිම දිව්‍යමය සම්භාවයක් ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත්, දෙවියෙකු සිටින බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත්, මෙම විශ්වය පැමිණැත්තේ කිසිදු දිව්‍යමය අරමුණකින් නොවන බවත්ය. මේ ආකාරයෙන් විශ්වාස කරන අය සිටිති. ඔවුන් පවසන්නේ සමහර විට මේ ලෝකය අහම්බෙන් ඇතිවුවක් බවයි. මහා පිපිරීමක් ඇති වී මේ මුළු ලෝකයම එහි සියලු සංඝටකයන් සමග එකට එකතු වූ බවයි. ඔවුන් තර්ක කරන්නේ ජීවිතයට නිශ්චිත අරමුණක් නොමැති බවත්, මේ ලෝකෙ පිටුපස දෙවියෙකු හෝ අරමුණක් හෝ දිව්‍යමය හේතුවක් ඇති බවක් තර්කණයෙන් හෝ විද්‍යාවෙන් ඔප්පු කළ හැකි කිසිවක් නොමැති බවයි. මෙම විෂය පිළිබඳව ආමන්ත්‍රණය කරන ලද අල් කුරානයේ ඇති පද කිහිපයක් මේ සඳහන් කිරීමට කැමැත්තෙමි. නියත වශයෙන්ම ස්වර්ගය හා පොළොව මැවීමේදී සහ රාත්‍රී සහ දිවා කාලයේ වෙනස් වීමවලදී අවබෝධයෙන් යුතුව සිටගෙන ඉඳගෙන දෙපැත්තට වැතිර සිටමින් මැවීම ගැන මෙනෙහි කරන මිනිසුන්ට සැබවින්ම අල්හා දෙවියන් සංඥා කොට ඇත. අපගේ දෙවියනේ, ඔබ මේ සියල්ල මවා ඇත්තේ අරමුණක් නොමැතිව නොවේ. ඔබට මහිමයක් වේවා. ගින්නෙහි බලවත් හිරිහැරයෙන් අපට මෝක්ෂය ලබා දෙන්න. ඉහත පදවල අල්හා දෙවියන් මුලින්ම ඉතා පැහැදිලිව අපව අපගේ මැවීම කෙරෙහි අවධානය යොමු කරවා ඇත. මිනිස් සිරුරේ විවිධ ඉරියව්, මිනිසුන්ගේ විවිධ ආකල්ප, ඔහු අපගේ අවධානය ස්වර්ගයේ දෙසට යොමු කරවයි. රාත්‍රිය හා දිවා කාලය අතර වෙනස, අහස, තාරකා මණ්ඩල, එවිට උන්වහන්සේ අපට පවසන්නේ කිසිදු මෝඩ අරමුණක් සඳහා උන්වහන්සේ මේ සියල්ල මැව්වේ නැති බවයි. මන්ද ඔබ එහි සැලසුම දුටු විට ඉතා බලවත් හා ඉතා නිවැරදි බව දන්නවා. අපේ ගණනය කිරීම හා පරිකල්පනයෙන් ඔබට ගිය ඉතා බලවත් හා ඉතා නිවැරදි දෙයක්. එය මෝඩකමක් විය නොහැකි. එය වෙනතකට විසිකල නොහැකිය. නිදසුනක් වශයෙන් ඔබට කිරිගනුඬ 10ක් ගෙන ඒවා 1 සිට 10 දක්වා නම් කරන්න. ඒ සියල්ලම විවිධ වර්ණයන්ගෙන් යුක්තයි. ඔබ ඒවා බෑගයක් තුලට දමා බෑගයේ සොලවා දැමුවා. එවිට ඔබේ දැස් වසාගෙන එම බෑගයේ තුලට අත දමා කිරිගනුඬ අංක 1 අදින්න. ඉන්පසු කිරිගනුඬ අංක 2 අදින්න. ඉන්පසු කිරිගනුඬ අංක 3 පිළිවෙලට අදින්න. යනුවෙන් මම ඔබට කියවෙමි. මෙම කිරිගනුඬ පිළිවෙලට ඇද ගැනීමට ඔබට ඇති අවස්ථාව කුමක්ද? අවස්ථා මොනවාදයි ඔබ දන්නවද? මිලියන 26කට එකක්. ඉතින් ස්වර්ගය සහ පෘථිවියෙහි මහා පිපිරුමකට විසවි දැනට සංඝටකයක් ඇති අයුරින් නිර්මාණය වීමට ඇති අවස්ථා මොනවාද? එයට ඇති අවස්ථාව කුමක්ද? මගේ ආදරණීය ගෞරවනීය අමුත්තනි, තවත් එක් ප්‍රශ්නයක් අපි අපෙන්ම ඇසිය යුතුයි. ඔබ පාලමක්, ගොඩනැගිල්ලක් හෝ මෝටර් රථයක් දුටු විට ඔබ ස්වයංක්‍රීයව සලකා බලන්නේ ඒ තනුව පුද්ගලයා හෝ සමාගම පිළිබඳවයි. ඔබ ගුවන් යානයක්, රොකට්ටුවක්, චන්ද්‍රිකාවක් හෝ විශාල නැවක් දුටු විට ඒ කෙතරම් මැදිහිය නොහැකි වාහනයක් දැයි සිතනු ඇත. න්‍යෂ්ටික බලාගාරයක්, කක්ෂගත වන අභ්‍යවකාශ මධ්‍යස්ථානයක්, සෑම දෙකීම සමන්විත ජාත්‍යන්තර ගුවන් තොටුපළක්, මේ රටේ පවතින වෙනත් ව්‍යුහයන් ගැන සලකා බැලුවහොත් ඔබ තුළ ඉංජිනේරු ගතිගතාවයන් පිළිබඳව මුලින්ම පැහැදීමක් තිබිය යුතුයි. එහෙත් මේවා මිනිසුන් විසින් නිපදවන ලද දේවල් පමණි. දැවන්ත හා සංකීර්ණ පාලන පද්ධතියක් සහිත මිනිස් සිරුර ගැන කුමක් කිව හැකිද? ඒ පිළිබඳව සිතන්න. මොළය ගැන සිතන්න. ඒ සිතන ආකාරය, ක්‍රියා කරන ආකාරය, ඒ විශ්ලේෂණය කරන්නේ කෙසේද? තොරතුරු ගබඩා කරන අයුරු, තොරතුරු ලබා ගන්න අයුරු, තප්පරයෙන් මිලියන ගණනකින් තොරතුරු වෙන්කර හඳුනාගන්නේ කෙසේද? මොළය ඒ සියල්ල නිරන්තරයෙන් කරයි. මොහොතකට මොළයක් පිළිබඳව සිතන්න. මෝටර් රථය, රොකට් නෞකාව, බෝට්ටු යනාදිය නිපද වූ මොළේ මෙයයි. එම නිෂ්පාදන සිදු කළ මොළේ ගැන සිතන්න. හදවත ගැන සිතන්න. ඒ අවුරුදු 60ක් හෝ 70ක් තිස්සේ අඛණ්ඩව පොම්ප කරන ආකාරය, ශරීරේ පුරා රුධිරේ ගමන් කරවීම සහ බැහැර කිරීම සහ එම පුද්ගලයාගේ ජීවිත කාලය පුරාම ස්ථාවර නිරවද්‍යතාවයේ පවත්වා ගැනීම, ඒ ගැන සිතන්න. වකුගඩු ගැන සිතන්න. ඔවුන් ගෙන යන්නේ කුමන ආකාරයේ කාර්යයක්ද? ශරීරය පිරිසිදු කිරීමේ මෙවලම එකවර රසායනික විශ්ලේෂණයන් සිය ගණනක් සිදු කර රුධිරයේ විෂ සහිත මට්ටම පාලනය කරයි. ඒ ස්වයංක්‍රීයව මේ කරයි. ඔබේ ඇස් ගැන සිතන්න. නාභිගත කිරීම, අර්ථ නිරූපණය කිරීම, ඇගයීම සහ වර්ණය ස්වයංක්‍රීයව ගැලපෙන මිනිස් කැමරාව, ස්වයංක්‍රීයව ස්වභාවික ප්‍රතිග්‍රහණය කිරීම සහ ආලෝකයේ සහ දුර ප්‍රමාණය වෙනස් කිරීම සිදු කරයි. ඒ ගැන සිතන්න. ඒ නිර්මාණය කළේ කවුද? ඒ ප්‍රගුණ කළේ කවුද? කවුද ඒ සැලසුම් කරන්නේ? ඒ පාලනය කරන්නේ කවුද? මිනිසුන්ද? තමන්ද? නෑ, ඇත්තෙම නෑ. මේ විශ්වය ගැන කුමක් කිව හැකිද? මේ ගැන සිතන්න. පෘථිවිය අපේ සෞරග්‍රහ මණ්ඩලයේ එක් ග්‍රහලෝකයක්. අපේ සෞරග්‍රහ මණ්ඩලය ශීරපතේ එක් පද්ධතියක්. ශීරපතේ යනු එම මන්දාකිණියේ එක් තාරකා රාශියක්. ශීරපතේ වැනි මන්දාකිණි මිලියන ගණනක් ඇත. ඒ ගැන සිතන්න. ඒවා සියල්ලම පිළිවෙලට පිහිටා තිබේ. ඒවා සියල්ලම නිවරදි. ඔවුන් එකිනෙකා සමග ගැටෙන්නේ නැත. ඔවුන් එකිනෙකා සමග සංඝට්ටනය වන්නේ නැත. ඔවුන් සඳහා පිහිටුවා ඇති කක්ෂයක ඔවුන් පිහිනමින් සිටිති. මිනිසුන්නේ ක්‍රියාත්මක කළාද? මිනිසා එම නිරවද්‍යතාවේ පවත්වාගෙන යනවාද? නැත. ඇත්ත වශයෙන්ම ඔවුන් එසේ නොකරයි. සාගර, මාළු, කෘමීන්, කුරුල්ලන්, ශාඛා බැක්ටීරියා සොයා නොගත් හා අතිනවීන උපකරණවලින් පවා හඳුනාගත නොහැකි රසායනික මූලද්‍රව්‍ය පිළිබඳව සිතන්න. ඒත් ඔවුන් සෑම කෙනෙකුම අනුගමනය කරන නීතියක් ඇත. මෙම සියලු සමකාලීනකරණය, සමබරතාවය, සමගිය, විචලනය, සැලසුම් කිරීම, නඩත්තු කිරීම, ක්‍රියාත්මක කිරීම සහ අසීමිත සංඛ්‍යාවන්, මෙය අහම්බෙන් සිදු වූවක්ද? එසේම මේ දේවල් නිරන්තරයෙන් හා පරිපූර්ණ ලෙස අහම්බෙන් ක්‍රියාත්මක වේද? ඔවුන් අහම්බෙන් දිගින් දිගටම තමන්ව ප්‍රජනනය කරගන්නවද? නෑ, ඇත්තෙම නෑ. එසේ සිතීම තර්කානුකූල නොවන හා මෝඩකමක් වනු ඇත. කෙසේ වෙතත් ආම වශයෙන් පෙන්නුම් කරන්නේ ඒ මුළුමනින්ම මිනිස් හැකියාවන්ගෙන් පරිබාහිර බවයි. අප සියලු දෙනාම එයට එකඟ වෙමු. ප්‍රශංසාවට හා කෘතඥතාවයට සුදුස්සක වීම සර්ව බලධාරී දෙවියන්ගේ බලයයි. දෙවියන් වහන්සේ මේ සියල්ල මැවූ අතර මේ සියල්ල නඩත්තු කිරීමේ වගකීම දරයි. එබැවින් ප්‍රශංසාව හා කෘතඥතාවය ලැබිය යුත්තේ දෙවියන් වහන්සේ පමණයි. කිසිදු හේතුවකින් තොරව මෙහි පැමිණීම සඳහා මම ඔබ එක එක්කිනාට ඩොලර් 100ක් ලබා දුන්නොත් ඔබ අම වශයෙන් ස්තුතියයි කියනු ඇත. කෙසේ වෙතත් ඔබේ ඇස්, ඔබේ වකුගඩු, ඔබේ මොළය, ඔබේ ජීවිතය, ඔබේ හුස්ම සහ ඔබේ දරුවන් ගැන කුමක් කිව හැකිද? ඒ ගැන කුමක් කිව හැකිද? ඔබට ඒ දුන්නේ කවුද? ඔහු ප්‍රශංසාවට හා ස්තුතියට සුදුසු නොවේද? ඔබේ නමස්කාරයට හා ඔබේ පිළිගැනීමට ඔහු සුදුසු නොවේද? කෙටියෙන් කිවහොත් මගේ සහෝදර සහෝදරියනි, එය මේ ජීවිතයේ අරමුණ හා ඉලක්කයයි. අල් කුරානයේ අල්ලා දෙවියන් මෙසේ පවසයි. මට නමස්කාර කිරීම හැර වෙන කිසිම කටයුත්තක් සඳහා මම ජින්වරුන්, ආත්මයන් හෝ මනුෂ්‍යයන් නිර්මාණය කර නැත. සර්ව බලධාරී දෙවියන් පැවසූයේ මෙයයි. එබැවින් මේ ජීවිතයේ අපගේ අරමුණ වන්නේ මැවුම්කරුවා හඳුනා ගැනීම සහ මැවුම්කරුට කෘතඥ වීමයි. මැවුම්කරුට නමස්කාර කිරීමයි. මැවුම්කරුට යටත් වීම සහ උන්වහන්සේ අප වෙනුවෙන් තීරණය කර ඇති නීතිවලට කීකරු වීමයි. කෙටියෙන් කිවහොත් එයි අදහස් කරන්නේ නමස්කාර කිරීම යන්නයි. මේ ජීවිතයේ අපගේ අරමුණ එයයි. එම නමස්කාරයේදී අප කරන ඕනෑම දෙයක්, ආහාර ගැනීම, පානය කිරීම, ඇඳුම් ඇඳීම, වැඩ කිරීම, ජීවිතය සහ මරණය අතර ආස්වාදය, මේ සියල්ල ප්‍රතිවිපාකදායකයි. අප මවා ඇත්තේ නමස්කාරය සඳහාය. එය අපගේ ජීවිතයේ අරමුණයි. විද්‍යාත්මක හෝ විශ්ලේෂණාත්මක අයකු පවා එම අරමුණට එකඟ වනු ඇතැයි මම විශ්වාස කරමි. ඔවුන් තුළ වෙනත් බාහිර අරමුණු තිබිය හැකි. නමුත් එය ඔවුන් විසින් ඔවුන් සංගම සහ සර්ව බලධාරී දෙවියන් අතර ගනුදෙනු කළ යුතු දෙයක්. දැන් අපගේ මාතෘකාවේ දෙවන භාගයයි. ඉස්ලාමය ගැන ඔබ දන්නේ කුමක්ද? ඉස්ලාමය ගැන ඔබ අසා ඇති දේ නොවේ. ඉස්ලාමය සහ මුස්ලිම්වරුන් අතර වෙනසක් ඇති නිසා මුස්ලිම්වරුන්ගේ ක්‍රියාවන්හි ඔබ දුටු දේ නොවේ. මිනිසෙකු සහ පියෙකු අතර වෙනසක් ඇතිසේම දරුවන් සිටින මිනිසෙක්, ඔහු පියෙක්. නමුත් පියෙකු වීම වගකීමක්. මිනිසෙකුම වගකීම ඉටු නොකරන්නේ නම් ඔහු අනිවාර්යයෙන්ම හොඳ පියෙක් නොවේ. ඉස්ලාමයේ අනු නීතියක් හා නියෝගයක්. මුස්ලිම්වරයෙකු මෙම නීති රීති ඉටු නොකරන්නේ නම් ඔහු හොඳ මුස්ලිම්වරයෙකු නොවේ. එබැවින් ඔබට ඉස්ලාමය මුස්ලිම්වරුන් සමග සංසන්දනය කළ නොහැක. ඉස්ලාම් සහ මුස්ලිම් යන වචන අපට නිතර අසන්නට ලැබේ. ඉස්ලාමය සහ මුස්ලිම්වරුන් ගැන වරින් වර විද්‍යාලවල සහ විශ්වවිද්‍යාලවල සංගරා පෙළපොත්වලින් කියවන්නෙමු. ජනමාධ්‍ය හරහාද සාවාද්‍ය නොමගැවන සහ වැරදි අරමුණු සහිත තොරතුරු රාශියක් අපට අසන්නට ලැබේ. මෙම වැරදි තොරතුරු සහ සාවාද්‍ය තොරතුරු සමහරක් මුස්ලිම්වරුන් විසින්ම සිදුකර ඇති බව මා පිළිගත යුතුයි. බිලියන 5ක පමණ ජනතාවක් සිටින මේ ලෝකයේ සෑම පුද්ගලයින් 5 දෙනෙකුගෙන් එක් අයෙක් මුස්ලිම් ජාතිකයෙකි. මේ ලෝකයේ පුද්ගලයින් 5 දෙනෙකුගෙන් එක් අයෙක් මුස්ලිම් ජාතිකයෙකි. මෙය ඔබට විශ්වකෝෂයේ හෝ ලිත මගින් හෝ ඔබ බැලීමට කැමති වෙනත් ප්‍රභවයන්ගෙන් තහවුරු කළ හැකි සංඛ්‍යාලේඛනයකි. මේ ලෝකයේ පුද්ගලයන් 5 දෙනෙකුගෙන් එක් අයෙක මුස්ලිම් ජාතිකයෙකු නම් අප ඉස්ලාමය ගැන යමක් නොදන්නේ කෙසේද? ඉස්ලාමය පිළිබඳ කරුණු. මේ ලෝකයේ පුද්ගලයන් 5 දෙනෙකුගෙන් එක් අයෙකු චීන ජාතිකයන් බව මම ඔබට පැවසුවත් ඒ සත්‍යයකි. ලෝකයේ චීන ජාතිකයන් බිලියනයක් සිටිති. මිනිසුන් 5 දෙනෙකුගෙන් එක් අයෙක් චීන ජාතිකයෙක්. චීන ජාතිකයන් හා චීනය පිළිබඳව භූගෝලීය, සමාජීය, ආර්ථික, දේශපාලන, දාර්ශනික, ඓතිහාසික සාධක අපි දනිමු. ඉස්ලාමය ගැන අප නොදන්නේ කෙසේද? විවිධ ජාතීන් හා විශ්ව ආකෘතිය පොදු සහෝදරත්වයකට සම්බන්ධ වන්නේ කුමක් මගින්ද? යේමනයේ සහෝදරයෙකු හෝ සහෝදරියක් ඇමෙරිකාවේ සිටින මගේ සහෝදරයා හෝ සහෝදරී බවට පත්කරගන්නේ කුමක් මගින්ද? එරිත්‍රියාවේ සිටින මේ සහෝදරයා මගේ සහෝදරයා හෝ සහෝදරී බවට පත් කරයි. ඉන්දුනීසියාවේ තවත් සහෝදරයෙක් මගේ සහෝදරයා බවට පත් කරයි. අප්‍රිකාවේ සිටින මගේ සහෝදරයා තව තායිලන්තයේ කෙනෙක් මගේ සහෝදරයාය. ඉතාලිය, ග්‍රීසිය, පෝලන්තය, ඕස්ට්‍රියාව, කොලොම්බියාව, බොලීවියාව, කොස්ටාරිකාව, චීනය, ස්පාඤ්ඤයෙන්, රුසියාවෙන් සහ යන ආදී වශයෙන්. ඔවුන් මගේ සහෝදරයා හෝ සහෝදරිය පත් කරන්නේ ඔවුන් මගේ සහෝදරයා හෝ සහෝදරී බවට පත් කරන්නේ කුමක්ද? විවිධ සංස්කෘතික හා මානසික පසුබිම් සහිත අප ස්වයංක්‍රීයව සහෝදරත්වයෙන් ඉස්ලාමය වැළඳගන්නේ කුමක් නිසාද? මානව වර්ගයාගෙන් විශාල කොටසක් අනුගමනය කරන මෙම වර්ධවා වටහාගත් ජීවන රටාවේ නිවැරදි ලක්ෂණ මොනවාද? මම ඔබට කරුණු කිහිපයක් ලබා දීමට උත්සාහ කරන්නම්. නමුත් මීට අමතරව මා ඔබට කලින් සඳහන් කළ පරිදි ඔබ විවෘත මනසකින් හා විවෘත හදවතකින් සිටීම අවශ්‍ය වේ. මන්දයත් මෙම වීදුරුව උඩි අටු කර කර එයට වතුරවත් කළහොත් මට කිසි විටකත් පිරුණු වතුර වීදුරුවක් නොලැබේ. එහි නිවැරදි පැත්ත ඉහළ හැරවිය යුතුය. කරුණු පමණක් අවබෝධයට හේතු නොවේ. ඒ වෙනුවට ඉවසීම, අභිලාෂය සහ සත්‍ය ඇසෙන විට එය අගය කිරීම හා පිළිගැනීමට ඇති හැකියාවේ සංයෝජනයක් තිබිය යුතුයි. ඉස්ලාම් යන වචනයේ තේරුම යටත් වීම, අවනත වීම සහ කීකරු වීමයි. සර්ව බලධාරී දෙවියන්ගේ නීතියට යටත් වීම, අවනත වීම සහ කීකරු වීමයි. ඔබට අල්හා දෙවියන්නේ පැවසිය හැකිය. ඔබට මැවුම් කරුයයි පැවසිය හැකිය. ඔබට උත්තරීතර දෙවියන් උත්තරීතර බලවේග සර්ව ඥානවන්තයයි පැවසිය හැකිය. අරාබි බසින් වෙනත් ප්‍රකාශනයක් නොමැති නිසා මුස්ලිම්වරු දෙවියන් අල්හා යන අරාබි වචනය භාවිතා කර හඳුන්වනු ලබයි. අල්හා යන වචනය මැවූ කිසිම දෙයකට යොදාගත නොහැකි. සර්ව බලධාරී දෙවියන් හැඳින්වීම සඳහා මිනිසුන් භාවිතා කරන වෙනත් වචන මවා ඇති දේ හැඳින්වීම සඳහාද යොදාගනි. උදාහරණයක් ලෙස සර්ව බලධාරී ඩොලරය. අනේ මම මගේ බිරිඳට ආදරේ. ඇය ඉහලින්ම සිටිනවා. නැතහොත් ඔහු ශ්‍රේෂ්ඨතම අය. නැත නැත නැත. නමුත් අල්හා යන වචනේ යෙදී හැක්කේ අප කලින් විස්තර කර ඇති මේ සියල්ල නිර්මාණය කළ තැනැත්තාට පමණයි. ඉතින් මෙතන සිට මම අල්හා යන වචනේ භාවිතා කිරීමට යන අතර මා කතා කරන්නේ කාගෙනදයි ඔබ දන්නවා. ඉස්ලාම් යන වචනය ව්‍යුත්පන්න වී ඇත්තේ සලාමා යන මූලයෙනි. එහි අර්ථය සාමයෙන් සිටීම යන්නයි. එබැවින් මුස්ලිම් වරයෙකු යනු සර්ව බලධාරී දෙවියන්ගේ නීතියට යටත් වී අවනත වී කීකරු වන පුද්ගලයෙකි. මෙම ඉදිරිපත් කිරීම තුළින් තමන්ට සාමය හා සංසුම්භාවය ලැබේ. එවැනි අර්ථ දැක්වීමකින් ඉස්ලාම් යන අරාබි වචනය සර්ව බලධාරී දෙවියන්ගේ සියලු ප්‍රසිද්ධ හා ගෞරවනීය ඊශිවරුන්ගේ සහ පණිවිඩකරුවන්ගේ විලාශය හා හැසිරීම විස්තර කරන බව අපට ක්ෂණයකින් දැක ගත හැකි. ආදම්, නෝවා, ඒබ්‍රහම්, මෝසෙස්, දාවිත්, සොලමන්, ඉසාක්, ඉස්මායිල්, ජාකොබ්, ජෝන්, බෞතිස්ම කරනු ලබන්නා සුලෙයිමාන්, මාරියාගේ පුත් යේසුස් සහ මුහම්මද් ඇතුළු මේ සියලු මිනිසුන් මෙම අනාගත වක්තෘකරුවන් සහ පණිවිඩකරුවන් පැමිණියේ එකම සර්ව බලධාරී දෙවියන් කෙන්ය. එකම පණිවිඩයකින්, එකම සම්ප්‍රේෂණ දාමයකින් ඔවුන් එක දෙයක් පැවසුවා, දෙවියන්ට කී කරවන්න. සර්ව බලධාරී දෙවියන්ට නමස්කාර කරන්න. ජීවිතයේ අරමුණ ඉටුකර යහපත් ක්‍රියා කරන්න. එවිට ඔබට තවත් ජීවිතයක් ලැබෙනු ඇත. ඔවුන් කීවේ එපමණයි. මා ප්‍රමාණයට වඩා වැඩි නොකරන්න. එම ප්‍රමාණයට වඩා වැඩි නොකරන්න. ඔවුන් කීවේ කුමන භාෂාවකින් සහ ඔවුන් පැමිණියේ කුමන වේලාවකවත් ඔවුන් කීවේ එපමණයි. ඔබගේම අර්ථ නිරූපණයකින් හෝ වෙනත් කෙනෙකුගේ එකතු කිරීමකින් හෝ කොතන ලද කතාවකින් තොරව ඔබ ශුද්ධ ලියකියලෙයි පරිස්සමෙන් කියවන්නේ නම් සියලු අනාගත වක්තවරු විසින් සනාථ කරන ලද සරල පණිවිඩය මේ බව ඔබට පෙනී යනු ඇත. එම අනාගත වක්තවරුන්ගෙන් එක් අයෙක් මම දෙවියන් වහන්සේය මට නමස්කාර කරන්නේයි පවසා නැත. ඔබ සතු ඇති කිසිම ශුද්ධ ග්‍රන්ථයක එය සොයාගත නොහැකි වනු ඇත. බයිබලයේ නැත, තෝරාවේ නැත, අලුත් කිවිසුමේ නැත, දාවිත්ගේ ගීතිකාවේ නැත. ඔබට ඒ කිසිම පොතකින් සොයාගත නොහැකි. කිසිදු අනාගත වක්තවරයෙකුගේ කතාවෙන් ඔබ ඒ සොයා නොගනු ඇත. අදරෑ ගෙදර ගිහින් ඔබේ බයිබලයේ සියලුම පිටු පරීක්ෂා කර බලන්න. ඔබට ඒ වරක් හෝ සොයාගත නොහැකි වනු ඇති බවට මම ඔබට සහතික වෙමි. කිසිදු තැනක. ඉතින් මේ පැමිණියේ කොහෙන්ද? ඔබේ විමර්ශනය කළ යුතු දෙයක්. අරාබි වචනය සියලු අනාගත වක්තවරුන් විසින් සිදු කළ දේ විස්තර කරන බව අපට පහසුවෙන් දැකගත හැකි. ඔවුන් සියල්ලෝම පැමිණ දෙවියන් වහන්සේට බාර වූහ. දෙවියන් වහන්සේට යටත් වූහ. ජනතාව දෙවියන් වහන්සේ වෙත කැඳවූසේක. ජනතාවගෙන් ධර්මිෂ්ඨ ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටියෝය. මෝසෙස්ගේ ආඥා 10. ඒ කුමක්ද? ඒබ්‍රහම්ගේ කතාව. ඒ කුමක්ද? දාවිද්ගේ ගීතාවලිය. ඒ කුමක්ද? සොලමන්ගේ හිතෝපදේශ. ඔහු පැවසුවේ කුමක්ද? යේසුස් ක්‍රිස්තුස් අනුශාසනය ඔහු පැවසුවේ කුමක්ද? යොහාන් බෞතිස්මරයා පැවසුවේ කුමක්ද? ඉසාක් සහ ඉශ්මායිල් පැවසුවේ කුමක්ද? මුහම්මත්තුමා පැවසුවේ කුමක්ද? ඊට වඩා දෙයක් නැත. මීට වඩා වැඩි දෙයක් ඔවුන්ට අනකර නැත. අල්ලා දෙවියන් හට නමස්කාර කිරීම, අවංක භක්තියෙන් පිරිනැමීම, සත්‍යවාදී වීම, නිතිපතා යාඥා කිරීම, නිතිපතා පුණ්‍ය කටයුතු කිරීම, එය නිවැරදි හා ඍජු ආගම වෙයි. අල්ලා දෙවියන් පැවසුවේ මෙයයි. අල්ලා දෙවියන් කෙරෙහි අවංකව නමස්කාර කිරීම හැර අන් කිසිවක් ඔවුන්ට අනකර නැත. මේ කෙලින්ම කියන ලද මුල්ම පණිවිඩයයි. එහා සමානව අනාගත වෘත්තවරුන් සහ පණිවිඩකරුවන් යන දෙදෙනාම මුස්ලිම්වරුන් ලෙස සැලකීමද සුදුසිය. මන්ද මුස්ලිම් යනු කුමක්ද? අරාබි පාරිභාෂිතය ගැන නොසිතන්න. අප ඔවුන් අමතන්නේ කෙසේද යන්න ගැන නොසිතන්න. මක්කම හෝ සෞදි අරාබිය හෝ ඊජිප්තුව ගැන නොසිතන්න. නැත, මුස්ලිම් යන වචනයේ තේරම කුමක්දේ සිතා බලන්න. සර්ව බලධාරී දෙවියන්ට යටත් වී සර්ව බලධාරී දෙවියන්ගේ නීතිවලට කීකරුවන තැනැත්තා ස්වභාවිකම හෝ තාර්කික ආකාරයකින් වේවා සර්ව බලධාරී දෙවියන්ගේ නීතියට යටත් වන සියල්ල මුස්ලිම්වරයෙකි. ඉතින් දෙවියන් වහන්සේ අනකල අවස්ථාවේ දරුවෙකු මවගේ ගර්භාෂයෙන් එළියට එන විට ඒ කුමක්ද? ඒ මුස්ලිම් ජාතිකයෙකි. සූර්යා තම කක්ෂය වටා ගමන් කරන විට ඒ කුමක්ද? ඒ මුස්ලිම්වරයෙකි. චන්ද්‍රයා සූර්යා වටා ගමන් කරන විට ඒ කුමක්ද? ඒ මුස්ලිම්වරයෙකි. ගුරුත්වාකර්ෂණ නියමය ඒ කුමක්ද? ඒ මුස්ලිම් නීතියයි. සර්ව බලධාරී දෙවියන්ට බාර දෙනු ලබන සෑම දෙයක්ම මුස්ලිම්වරයෙකි. එම නිසා අපි සර්ව බලධාරී දෙවියන්ට හිතාමතාම කීකරු වන විට අපි මුස්ලිම්වරු වෙමු. යේසුස් ක්‍රිස්තුස් මුස්ලිම්වරයෙකි. ඔහුගේ ආශිර්වාදලත් මව මුස්ලිම්වරයෙකි. ඒබ්‍රහම් මුස්ලිම්වරයෙකි. මෝසෙස් මුස්ලිම්වරයෙක් විය. සියලු අනාගත වෘක්තවරුන් මුස්ලිම්වරුන් විය. නමුත් ඔවුන්ගේ ජනතාව වෙත පැමිණ විවිධ භාෂා කතා කළහ. මුහම්මත්තුමා අරාබි භාෂාව කතා කළේය. අරාබි භාෂාවෙන් බාර වී යටත් වන තැනැත්තා මුස්ලිම්වරයෙකි. සර්ව බලධාරී දෙවියන්ගේ සෑම අනාගත වෘක්තවරයෙකු සහ පණිවිඩුකරයෙකු සඳහා එකම හා මූලික පණිවිඩය ගෙන ආවේය. සර්ව බලධාරී දෙවියන්ට නමස්කාර කරන්න, ඔහු කෙරෙහි අවංක වන්න. අපි සෑම සුප්‍රසිද්ධ අනාගත වෘක්තවරයෙක්ගේම පණිවිඩය විමසා බලන විට අපට මෙම කාරණය පහසුවෙන් නිගමනය කළ හැකි. මත ගැටුම් චෝදනාවට ලක් වූ ලේඛකයින්, ඉතිහාසඥයන්, විද්වතුන් සහ පුද්ගලයන්ගේ ව්‍යාජ ප්‍රකාශන, ප්‍රබන්ධ, අතිශයෝක්තියෙන් පුද්ගලීකරණය කරන ලද අර්ථ නිරූපණයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් ඇතිවේ. නිදසුනක් වශයෙන් ඔබ දැනටමත් බැලූ විට ඔබට යමක් පෙන්වා දීමට මට ඉඩ දෙන්න. කිතුනුවක ලෙස මම මුස්ලිම්වරයෙකු වීමට පෙර ඒ දෙස බැලුවෙමි. මට ඒ තේරුණේ නැත. පරණ ගිවිසුම් පුරාම දෙවියන් වහන්සේ සැම විටම හැඳින්වෙන්නේ එක් අයෙකු ලෙසයි. පාලකයා සහ ස්වාමීන් සහ විශ්වයේ රජතුමා. මෝසෙස්ට දුන් පළමු අවස්ථාවේ කැටයම් රූපවලට නමස්කාර කිරීමට කිසිවෙකුට ඔහු ඉඩ දුන්නේ නැත. නැතහොත් ස්වර්ගයේ හෝ පෘථිවියේ හෝ පහළ මුහුදේ ඇති ඕනෑම දෙයකට හිස නැමීමට ඔහු කිසිවිටකත් ඉඩ දුන්නේ නැත. සියලු අනාගත වක්තෘවරුන් පැවසුවේ එකම දෙවි කෙනෙකු සිටින බවය. පරණ ගිවිසුම් පුරාම මේ නැවත නැවතත් සිදුවේ. හදිසියේම අපට සාක්ෂි හතරක් ලැබේ. මැතිව්, මාක්, ලූක් සහ ජෝන් යන සුවිශේෂයන් හතරක්. මැතිව් කවුද? ලූක් කවුද? ජෝන් කවුද? අවුරුදු 48ක පරතරයකින් ලියන ලද විවිධ සුවිශේෂයන් හතරක්. එකිනෙකා සමග සහයෝගයෙන් කටයුතු නොකළ මේ කිසිවෙක් ඔවුන්ගේ අන්තිම නම ලියා නැත. මම මේ මාසේ ඔබේ වැටුප සඳහා චෙක්පතක් ලබා දී මගේ මුල් නම චෙක්පතෙහි ලියා ඒ බැංකුවට ගෙන යන ලෙස ඔබට කීවා නම් ඔබ එම චෙක්පත පිළිගන්නවද? නැත, ඔබ එසේ නොකරයි. පොලිස් නිලධාරියා ඔබ නවතා ඔබගේ හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය ඉල්ලා සිටියේ නම් සහ එහි ඔබේ මුල් නම පමණක් තිබුණේ නම් එය ඔහුට පිළිගත හැකිද? ඔබේ මුල් නම සහිත විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත හැකිද? ඔබේ මව සහ පියා ඔබට ලබා දුන්නේ එක් නමක් පමණක්ද? මිනිසුන්ගේ ඉතිහාසයේ එක් නමක් ලේඛනයක් ලෙස පිළිගන්නේ කොහෙද? අලුත් ගිවිසුමේ හැර කොතනකවත් නැත. ඔවුන්ගේ අන්තිම නම් නොදන්නා මිනිසුන් සිව්දෙනෙකු විසින් ලියන ලද සුවිශේෂයන් හතරක් මත ඔබේ ශ්‍රද්ධාව පදනම් කරගන්නේ කෙසේද? එම සුවිශේෂ හතරෙන් පසුව කිතුනුවන් ඝාතනය කළ, කිතුනුවන්ට වදහිංසා කළ ශ්‍රද්ධාව අත්හළ මිනිසෙකු විසින් ලියන ලද තවත් පොත් 15ක් ඇත. ඉන්පසු ඔහු දර්ශනයකින් යේසුස් දුටුබව පැවසීය. ඔහු යේසුස්ගේ දූතයෙකු ලෙස පත්කරන ලදී. හිට්ලර් සියලු යුදෙන්වලම ඝාතනය කිරීමෙන් පසුව ඔහුට ගැලවීමට ලැබීමට අවශ්‍ය බව මම ඔබට පැවසුවත්, ඔහු යුදෙවෙකු බවට පත්වීමට ගිය මවතේදී ක්‍රිස්තුස් හෝ මෝසෙස් මුණ ගැසුනි. ඔහු පොත් 15ක් ලියා ඒවා තෝරා වෙත එක්කලේය. මෙය යුදෙව්වන්ට පිළිගත හැකිද? නැත. ඔබ එය පිළිගන්නේ නැත. ඉතින් අවසාන නමක් නොමැතිව මිනිසුන් විසින් ලියන ලද පොත් 4ක් සහ තවත් මිනිසෙකු විසින් ලියන ලද තවත් පොත් 15ක්. දෙවියන් වහන්සේ මිනිසෙකු ලෙස හැඳුන් වූ පළමු අවස්ථාව මේ වන අතර දෙවියන් වහන්සේ තිදෙනෙකු ලෙස හැඳින් වූ පළමු අවස්ථාව මෙයයි. දෙවියන් වහන්සේට පුතෙකු දෙනු ලැබූ පළමු අවස්ථාව මෙයයි. මෙය කිතුනුවන්ට පිළිගත හැක්කේ කෙසේද? කෙසේද? ඒ ගැන සිතන්න. අපි ඒ කාරණය පිළිබඳව තර්ක කරන්නේ නැහැ. මම ඔබට සිතීමට යමක් ලබා දෙන්නෙමි. මුහම්මද් නබිතුමාණන්ගේ පැමිණීම සමග සමහර මිනිසුන් අනතුරු අඟවන පරිදි නව ආගමක් හෝ ජීවන මාර්ගයක් ගෙන ආවේ නැත. ඊට පටහැනිව නබිතුමා කලින් සිටි සියලුම අනාගත වක්තෘවරුන්ගේ සහ පණිවිඩකරුවන්ගේ ජීවිතය හා පණිවිඩය සනාථ කළේය. ඔහුගේ පෞද්ගලික හැසිරීම හා දිව්‍යමය හෙළිදරව් කිරීමේ බලය සර්ව බලධාරී දෙවියන්ගෙන් ඔහුට ලැබුණි. මුහම්මද් තුමා ගෙනා පාරිශුද්ධ ලියවිල්ල අල් කුරාණය ලෙස හැඳින්වේ. එහි තේරුම සත්‍යායනය කරන ලද දේ යන්නයි. මුහම්මද් තුමා අල් කුරාණය ලියා නොතිබුණි. ඔහු අල් කුරාණය රචනා කොට නැත. අල් කුරාණය ලිවීමට කිසිවෙකු පැමිණ ඔහුට උදව් කළේ නැත. මේ සම්බන්ධයෙන් කිසිවෙකු ඔහු සමග සහයෝගයෙන් කටයුතු කළේ නැත. ගේබ්‍රියෙල් දූතයා ඔහුට වචන සත්‍යායනය කළේය. සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඔහුගේ හදවත ඒ සඳහා ප්‍රතිග්‍රාහකයක් බවට පත් කළේය. මුහම්මද් නබිතුමාණන්ගේ හදවත එළිදරව් කිරීමේ භාජනයක් වූ අතර කිසිදු වෙනසක් නොමැතිව වසර ගණනාවක් තිස්සේ ආරක්ෂා කර ඇති මෙම අල් කුරාණය අප සතු ඇත. කිසිදු වෙනසක් නොමැතිව හෙළිදරව් වූ පරිදි ඒ සංරක්ෂණය කර ඇති බව ඔබ දන්නා වෙනත් පොතක් ලෝකයේ තිබේද? පොතක් නැත. අල් කුරාණය පමණයි. ඒ සඳහා මගේ වචන විශ්වාස කරන්නට එපා. පුස්තකාලයට ගොස් විශ්වකෝෂ බ්‍රිටනිකා හෝ ලෝක විශ්වකෝෂය හෝ ඇමරිකාවේ විශ්වකෝෂය හෝ මුස්ලිම්වරුන් විසින් රචනා නොකරන ලද ලෝකයේ වෙනත් විශ්වීය විශ්වකෝෂයක් කියවන්න. ඉස්ලාමය, අල් කුරාණය සහ මුහම්මත්තුමා පිළිබඳව එහි සඳහන් දේ කියවන්න. ඉස්ලාම් සහ මුහම්මත්තුමා පිළිබඳව පවසන දේ කියවන්න. එවිට මා කියන දේ විශ්වීය ලෙස ලේඛනගතව හා පැහැදිලිව පවතින බව ඔබ පිළිගනු ඇත. මුහම්මත්තුමා මානව වර්ගයාගේ ඉතිහාසයේ වඩාත් ගැඹුරුම පුද්ගලයාවේ. ඔවුන් කියන දේ කියවන්න. අල් කුරාණය ඉතිහාසයේ තුළ පවතින වඩාත්ම ඇතිහෙ නොහැකි වඩාත් ගැඹුරුම සාහිත්‍ය බව ඔවුන් කියන දේ කියවන්න. ඉස්ලාමීය ජීවන රටාව වර්ගීකරණය කර ඇති අතර එය ඉතා නිවැරදි හා ගතිකය. ඒ කිසි විටකත් වෙනසක් වී නැත. මුහම්මද් තුමාණන්ට ලැබුණු ශුද්ධ ලියවිල්ල අල් කුරාණය ලෙස හැඳින්වේ. තවද එක් එක් අනාගත වක්තෘවරුන්ට සහ පණිවිඩකරුවන්ටද ශුද්ධ ලියවිල්ල ලැබුණි. අල් කුරාණයෙහි මෙම අනාගත වක්තෘවරුන් ඔවුන් ශුද්ධ ලියවිලි පද්‍ය කතන්දර සහ ඔවුන්ගේ මෙහෙවරේ මූලධර්මය ගැඹුරු විස්තර සහිතව සඳහන් කර ඇත. මුහම්මද් තුමාණන් ඔවුන මුණගැසි ඔවුන් සමග කතා කළාද? ඔවුන් සමග ආහාර ගත්තාද? ඔවුන්ගේ චරිතාපදානයන් ලිවීමට ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කළාද? නැත. ඇත්ත වශයෙන්ම ඔහු එසේ නොකළේය. අල් කුරාණයෙහි මුහම්මද් තුමා සර්ව බලධාරී දෙවියන්ගේ තූතයා ලෙසත් පෙර සිටි අනාගත වක්තවරුන්ගේ මුද්‍රාව ලෙසත් හැඳින්වේ. එය මිනිසුකු ලෙස ඔහුගේ භූමිකාවේ සීමාවයි. මුහම්මද්, නුබලා කිසිම මිනිසුකගේ පියෙක් නොවේ. නමුත් ඔහු අල්ලා දෙවියන්ගේ තූතයා සහ අනාගත වක්තවරුන්ගේ මුද්‍රාවයි. අල්ලා දෙවියන්ට සියල්ල ගැන හොඳ දැනුමක් ඇත. මුස්ලිම් වරුන් මුහම්මද් තුමාට නමස්කාර නොකරති. අපි මුහම්මද් වරුන් නොවේමු. මුහම්මද් යන නාමය වෙනස් කර අප මුහම්මද් වරුන් යයි කීමට අපට අයිතියක් නැත. මෝසෙස් අනුගමනය කළ ජනතාව ඔවුන් මෝසියානුවන් නොවීය. ජේකබ් පසුපස ගිය අය ජේකබ් වරු නොවෙති. නැතහොත් ඒබ්‍රහම් පසුපස ගිය අය ඒබ්‍රහම් වරු ලෙස හෝ දාවිත්වරු නොවූහ. නැත. ඉතින් මිනිසුන් තමන්ව කිතුනුවන් ලෙස හඳුන්වන්නේ කෙසේද? ක්‍රිස්තුස් වහන්සේව ක්‍රිස්තියානුවක් ලෙස හැඳින්වුවේ නැත. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැවසුවේ සර්ව බලධාරී දෙවියන් වහන්සේගෙන් තමාට ලැබුණු සෑම දෙයක්ම දෙවියන් වහන්සේගේ වචනය බවත්, ඔහුට ඇසුණු දෙය ඔහු පැවසු දේ බවත්ය. ඔහු කළේ එයයි. ඉතින් මිනිසුන් තමන්ව කිතුණුවන් ලෙස හඳුන්වන්නේ කෙසේද? අප ක්‍රිස්තුස් වහන්සේ හා සමාන විය යුතුයි. ක්‍රිස්තුස් වහන්සේ මොන වගේ කෙනෙක්ද? ඔහු සර්ව බලධාරී දෙවියන්ගේ සේවකයෙකි. එබැවින් අප සර්ව බලධාරී දෙවියන්ගේ සේවකයෙක් විය යුතුය. එපමණයි. අවසාන ශුද්ධ ලියවිල්ල හා දිව්‍යමය එළිදරව්ව ලෙස අල් කුරාණේ ඉතා පැහැදිලි හා සංක්ෂිප්ත ප්‍රකාශයක් කරයි. අද මම ඔබේ ආගම පරිපූර්ණ කර ඔබ කෙරෙහි මාගේ සහාය සම්පූර්ණ කර ඇත්තෙමි. ඉස්ලාමය සම්පූර්ණ ජීවන මාර්ගයක් ලෙස තෝරා ගත්තෙමි. එබැවින් අල් කුරාණේ හරහා ඉස්ලාම යන වචනය පැමිණියේය. මන්ද ගොඩනැගිල්ල සම්පූර්ණ වූ විට ඔබ ඒ නිවසක් ලෙස හඳුන්වයි. මෝටර් රථයක් එකලස් කිරීමක යෙදී සිටින විට ඒ මෝටර් රථයක් නොවේ. ඒ එකලස් කිරීමේ ක්‍රියාවලියේ පවතින්නක්. ඒ සම්පූර්ණ වූ විට ඒ සහතික කර ඇත. ඒ පරීක්ෂාවට ලක් කර ඇත. දැන් ඒ මෝටර් රථයකි. ඉස්ලාමය හෙළිදරව්වක් ලෙස, පොතක් ලෙස මුහම්මද් නබිතුමාණන් හරහා උදාහරණයක් ලෙස පැමිණ පසුව එය ඉස්ලාමයේ බවට පත් විය. එය සම්පූර්ණ ජීවන මාර්ගයක් බවට පත් විය. එබැවින් එය අලුත් වචනයකි. නමුත් පුරුද්ද නොවේ. අනාගත වක්තවරයා නොවේ. දෙවියන් වහන්සේගේ නියෝගයක් නොවේ. නව දෙවියෙකු නොවේ. නව හෙළිදරව්වක් නොවේ. නමුත් ඉස්ලාම යන නම පමණයි. මා කලින් පැවසූ පරිදි සියලු අනාගත වක්තවරුන් කවුද? ඔවුන් සියල්ලෝම මුස්ලිම් වරුවෝ. මතක තබා ගත යුතු තවත් විශේෂත්වයක් නම් මුහම්මද් තුමා ඔහුගේ පුරෝගාමීන් මෙන් නොව ඔහු අරාබිවරුන් හෝ ඔහුගේම ජනතාව වෙත පමණක් නොපැමිණීමයි. නැත. එබැවින් ඉස්ලාමය අරාබිවරුන්ගේ ආගමක් නොවේ. අබ්දුල්ලාගේ පුත් මුහම්මද් නබිතුමා අරාබි අර්ධද්වීපයේ නගරයක් වන මක්කමෙහි උපත ලැබුවද, උපතින්ම අරාබි ජාතිකයෙක් වුවද, ඔහු ඉස්ලාමය අරාබිවරුන්ට පමණක් ගෙනාවේ නැත. ඔහු ඉස්ලාමය සියලු මිනිසුන් වෙත ගෙනාවේය. අල් කුරාණය අරාබි භාෂාවෙන් හෙළිදරව්වද, මුහම්මද් තුමාගේ පණිවිඩය සීමිත හෝ අරාබිවරුන් සඳහා පමණක් සීමා වූවක් බවට පවතිනව ඕනෑම නැඹුරුවක් හෝ ප්‍රකාශයක් බැහැර කරයි. ශුද්ධ වූ අල් කුරාණෙහි අල්හා මෙසේ පවසයි. මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් හැරෙන්නට මුහම්මද් තුමාණෙනි ඔබව එවා නැත. එම නිසා මුහම්මද් තුමාණන් යනු තමාට පෙර සිටි අනාගත වක්තවරුන්ගේ සහ දූතයන්ගේ අවසානය හා ඔටුන්නයි. බොහෝ මිනිසුන් ඔවුන් මෙම තොරතුරු දන්නේ නැත. මගේ ඉදිරිපත් කිරීම සඳහා මම අල්කුරාණය ගැන සඳහන් කරන බැවින් අල්කුරාණය පිළිබඳ පසුබිම් තොරතුරු කිහිපයක් ලබා දෙන්නෙමි. ප්‍රථමයෙන්ම අල්කුරාණය ඒ දීවමේ එළිදරව්වක් ප්‍රතිඵලයක් බව ප්‍රකාශ කරයි. එනම් ඒ දේවානුභාවයෙන් සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ සිට මුහම්මද් තුමා වෙත යවන ලදී. අල්ලා දෙවියන් මෙසේ පවසයි. ඔහු ආශාව ගැන නොකියයි. ඒ ඔහුට පහළවන ලද අනුභවයට වඩා අඩු දෙයක් නොවේ. මුහම්මද් තුමා තමා වෙනුවෙන් ඔහුගේම අදහස්, තමාගේ අභිලාෂයන් හෝ තමාගේ චිත්තාවේගයන් සහ හැඟීම් වෙනුවෙන් කතා නොකරයි. නමුත් මෙය ඔහුට වූ හෙළිදරව් කිරීමක්. මේ අල්ලා දෙවියන්ගේ ප්‍රකාශයයි. එබැවින් අල්කුරාණයේ සත්‍යතාව පිළිබඳව මම ඔබට එත්තු ගැන්වීමට නම් පළමුව මුහම්මත්තුමාට එවැනි පොතක් නිෂ්පාදනය කිරීමට නොහැකි වූ බව මම ඔබට සනාථ කළ යුතුයි. දෙවනුව ඕනෑම මානව ආයතනයකට ඒ නිර්මාණය කිරීම සමානව කළ නොහැකි බව මම ඔප්පු කළ යුතුයි. අපි මේ ගැන කතා කරමු. අල් කුරාණය මෙසේ ප්‍රකාශ කරයි. තවද අපි මනුෂ්‍යයන් මැව්වේ ගර්භාෂයේ බිත්තියට ඇලි එල්ලී තිබූ කැටි මඟිනි. එල්ලී තිබුණු ද්‍රව්‍යයකින් මිනිසා මැවීය. කලල රූපයේ කැටිගැසීමක් ලෙස ආරම්භ වී මවගේ ගර්භාෂයේ බිත්තියට ඇලී සිටින බව මුහම්මද් නබිතුමා දැනගත්තේ කෙසේද? ඔහුට දුරක්ෂයක් තිබුණාද? ඔහුට සිස්ටෝස්කෝපයක් තිබුණාද? ඔහුට යම්මාකාරයක එක්ස් කිරණ දර්ශනයක් තිබේද? ඔහුට මීට වසර 47කට පෙර සොයාගත් මේ පිළිබඳව මෙම දැනුම ලැබුණේ කෙසේද? එසේම ලුණු සහ මිරිදිය වෙන් කිරීමට සාගර අතර බාධකයක් ඇති බව ඔහු දැනගත්තේ කෙසේද? ඔහු තමයි මුහුදු දිත්තේ නිදහස් කර ඇත්තේ. එකක් රසවත් හා පැණි රස ලෙසට, අනික ලුණු හා කටුකයි ලෙසට. ඔහු ඒ වාසර බාධකයක් සහ සම්පූර්ණ බෙදීමක් ඇති කර තිබේ. ඔහු මේ පිළිබඳව දැනගත්තේ කෙසේද? රාත්‍රී කාලයේ සහ දිවා කාලයේ සූර්ය සහ චන්ද්‍රයා මැව්වේ ඔහුයි. සියලු ආකාශ වස්තුන් එහි වටකුරු මාවතේ පිහිනයි. සූර්ය සහ චන්ද්‍රයා සහ ග්‍රහලෝක සියල්ලම ඔවුන් වෙනුවෙන් පවරා ඇති කක්ෂයක පිහිනෙන බව ඔහු දැනගත්තේ කෙසේද? ඔහු මේ දැනගත්තේ කෙසේද? සහ තවත් දේවල්, ඔහු මේ දේවල් දැනගත්තේ කෙසේද? මේ දේවල් සොයාගෙන ඇත්තේ මීට අවුරුදු 25කට හෝ 30කට පෙරය. තාක්ෂණය හා විද්‍යාව ඔබ සහ මම හොඳින් දන්නා නවීනත්වය මෑතක දිස් සොයාගෙන ඇත. මීට වසර 1500කට පමණ පෙර ජීවත් වූ මොහම්මත්තුමා කියවීමට හෝ ලිවීමට නොදැන කාන්තාරයේ හැදී වැඩුණු නූගත් එඬේරෙකු ඔහු මේ ආකාරයේ දෙයක් දැනගන්නේ කෙසේද? ඔහු මේ ආකාරයේ දෙයක් නිෂ්පාදනය කරන්නේ කෙසේද? ඔහු සමග ජීවත් වන ඔහුට පෙර හෝ පසු ජීවත් වන වෙනත් අයෙකු මෑතකදී සොයාගත් දෙයක් ඔහුට නිෂ්පාදනය කරන්නේ කෙසේද? ඒ කළ නොහැකිය. අරාබි අර්ධද්වීපයෙන් පිටතට කිසි දිනක නොගිය මිනිසෙකු, කිසි දිනක නැවක යාත්‍රා නොකළ මීට වසර 1500කට පෙර ජීවත් වූ මිනිසෙකු 20 වන සියවසේ මේ භාගයේදී මෑතකදී සොයාගත් එවැනි පැහැදිලි හා විශ්මයජනක විස්තර කරන්නේ කෙසේද? එසේම මෙය ප්‍රමාණවත් නොවේ නම් අල් කුරාණයේ පරිච්ඡේද 114ක් පද 616කට වඩා ඇති බව මම සඳහන් කරමි. මුහම්මද් නබිතුමාණන්ගේ කාලයේ මෙම පොත මුළුමනින්ම කටපාඩම් කළ සිය ගණනක් ජනයා සිටියහ. ඒ සිදු වූයේ කෙසේද? ඔහු යම් ආකාරයක අති දක්ෂයෙක්ද? යම් සුවිශේෂයකට කටබාදම් කර තිබේද? කවුරු හරි ටෝරාව, ගීතාවලිය, පරණ ගිවිසුම, අලුත් ගිවිසුම කටබාඩම් කර තිබේද? කිසිවෙකු ඒ සිදු කර නොමැත. පාප්තුමා පවා නොමැත. නමුත් මේ මුළු පොතම කටපාඩම් කළ මිලියන සංඛ්‍යාත මුස්ලිම්වරු අද සිටිති. සෑම මුස්ලිම්වරයෙකුගේම අභිලාෂයමයයි. සමහරක් ඒවා පමණක් නොවේ. නමුත් සෑම එකක්ම බයිබලයේ කටපාඩම් කර ඇති කිතුනුවන් කී දෙනෙක් ඔබේ ජීවිතයේ හමු වී තිබේද? කිසිවක් නැත. මුළු බයිබලයේම කටපාඩම් කළ කිසිම කිතුනෙකු ඔබට කවදාවත් හමු වී නැත. මන්ද මුළු බයිබලයේම යනු කුමක්දයි දැන සිටි කිතුනෙකු ඔබට කවදාවත් හමු නොවේ. ඒ ඇයි? මක්නිසාද යත් කිතුනුවන්ට විවිධ නිකායන් 700කට අධික සංඛ්‍යාවක් ඇති අතර විවිධ පොත් සහ විවිධ අනුවාදයන් සහිත දල වශයෙන් විවිධ බයිබල් සංකීර්ණ 39ක් ඇත. විවිධ පද ගණනින් සහ විවිධ පරිච්ඡේද ගණනින් ඔවුන් ඒවාට එකඟ නොවේති. ඉතින් ඔවුන් එකඟ නොවන දේ කටපාඩම් කරගන්නේ කෙසේද? මේ අල් කුරාණය පිළිබඳව කරුණු කිහිපයක් පමණයි. අල් කුරාණය සියවස් 15ක් තුළ කිසිදු ආකාරයක සුළු වෙනස් කිරීමකින් තොරව විශ්වීය ආරක්ෂා වී ඇත. මම කතා කරන්නේ හෙලා දකින ආකාරයට නොවේ. මම කිතුනෙක සිටි පුද්ගලයෙක්. මගේම පරීක්ෂණයකින් මේ දේවල් සොයා ගත්ත අයෙක්. දැන් ඔබ සමග මෙම තොරතුරු බෙදා ගන්නා පුද්ගලයෙක්. ඔබට වඩාත් හොඳින් බැලීමට ගල් කිපයක් පෙරළමි. දැන් එය ඔබට බාරයි. මේ සියල්ල සත්‍යක්දයි සිතා බලන්න. මෙම පොත තරමක් ගැඹුරු බව ඔබ එකඟද? හා අද්විතීය අමවශයෙන් කිවහොත් ඔබ ඒ පැවසීමට තරම් අවංකද? ඔබ අවංක නම් ඇත්ත වශයෙන්ම ඔබ එසේ සිදු කරනු ඇත. ඒ වගේම ඔබ තුළම ඔබ විසින් එම නිගමනයට පැමිණිය යුතුයි. තවත් බොහෝ මුස්ලිම්වරු නොවන අය එකම නිගමනයකට පැමිණියහ. බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්, තෝමස් ජෙෆර්සන්, නැපෝලියන් බොනපාට් සහ වින්ස්ටන් චර්චිල් වැනි අය නම් කිහිපයක් පමණයි. තවත් බොහෝ උදාහරණ සමග මට ඉදිරියට යා හැකි. ඔවුන් එකම නිගමනයකට පැමිණිය අය. ඔවුන් ඉස්ලාමයේ විවෘත පිළිගත්තේ නැතත් ඔවුන් එම නිගමනයට පැමිණියේ ප්‍රඥාවේ සහ සුවකිරීමේ හා මඟ පෙන්වීමේ ප්‍රභවයක් වන අල් කුරාණයේ තරම් ගැඹුරු වෙනත් සාහිත්‍යයක් ලෝකයේ නොමැති නිසාවෙන්. අල් කුරාණයේ සත්‍යතාව පිළිබඳ ගැටලුව දැන් අප විසින් විසඳා ඇති හේයින් අපි වෙනත් විෂයක් වෙත යොමු වෙමු. අල් කුරාණයේ මූලික තේමාවන්. සර බලධාරී දෙවියන්ගේ උත්තරීතර ඒකීය භාවය, උන්වහන්සේගේ නම්, උන්වහන්සේගේ ගුණාංග, සර බලධාරී දෙවියන් සහ ඔහුගේ මැවිල් අතර ඇති සම්බන්ධතාවය සහ මිනිසුන් එම සම්බන්ධතාවය පවත්වා ගත යුතු ආකාරය මෙහි ඇතුළත් වේ. අනාගත වක්තූවරුන්ගේ සහ පණිවිඩකරුවන්ගේ අඛණ්ඩතාවය, ඔවුන්ගේ ජීවිත පණිවිඩ සහ ඔවුන්ගේ සමස්ත මෙහෙවර මෙහි අන්තර්ගත වේ. මුහම්මද් තුමානන්ගේ අවසාන සහ විශ්වීය ආදර්ශය අනුගමනය කිරීමට අවධාරණය කිරීම අනාගත වක්තූවරුන්ගේ සහ පණිවිඩකරුවන්ගේ මුද්‍රාවද මෙහි පවතේ. මේ ජීවිතයේ කෙටිභාවය පිළිබඳව මිනිසුන්ට මතක් කිරීම සහ සදාකාලික පරලෝ වෙතට ඔවුන් කැඳවීම සිදු කරයි. මෙලොව ජීවිතය, මෙයින් පසුව අර්ථය. මෙතැන් සිට ඔබ මෙම ස්ථානයෙන් ඉවත් වී ඔබ කොහේ හෝ යනවා. මම අදරා යනුවෙන් අදහස් කළේ නැහැ. නමුත් ඔබ මියගොස් ඔබ මෙ පෘථිවිය හැරගිය පසු ඔබ ඒ පිළිගත්තත් හෝ ඒ ගැන නොදැන සිටියත් ඔබ කොහේ හරි යනවා. ඔබේ යන අතර ඔබ වග කිවිතය. මන්ද ඔබට පවසා ඇති නිසා ඔබේ ප්‍රතික්ෂේප කළත් මෙම ජීවිතයේ පරමාර්ථය ඔබට මෙහි වාඩි වී සිටීම සඳහා නොවන අතර මෙහි මෙයින් පසු කිසිවක් නොකර කිසිදු බලපෑමක් ඇති නොකරයි. සෑම හේතුවක්ම බලපෑමක් ඇති කරයි. ඔබ මේ ජීවිතයට ආවේ හේතුවක් සහ අරමුණක් සඳහා වන අතර ඒ බලපෑමක් ඇති කළ යුතුය. ඒට යම් ආකාරයක බලපෑමක් ඇති විය යුතුය. ඔබ නැවතී සිටීමට පමණක් පාසලට නොයයි. ඔබ වැටුප් නොලබා රැකියාවට නොයයි. ඔබ නිවසක් ඉදිකර ඒ තුළට නොයා නොසිටි. ඔබ ඇඳුමක් මස්සවා එය නොඇද නොසිටි. ඔබ වැඩිහිටියෙකු නොවන්නේ නම් ගොඩා කාලයේ නොහැදී නොවැඩී සිටි. විපාකයක් බලාපොරොත්තු නොවී ඔබ වැඩ කරන්නේ නැත. මැරෙන්න බලාපොරොත්තු නොවී ඔබ ජීවත්විය නොහැක. මිනිවලේ ආරක්ෂාව නොමැතිව ඔබට මිය යා නොහැක. සොහොන අවසානයයි ඔබට අපේක්ෂා කළ නොහැක. මන්ද එයි නදහස් කරන්නේ දෙවියන් වහන්සේ යබෝ මෙව්වේ මෝඩ අරමුණක් සඳහා බවයි. ඔබ පාසලට ගොස් නැත, වැඩ කර නැත, කිසිවක් කර නැත, භාර්යාවක් තෝරාගෙන නැත, කුමක් හෝ මෝඩ අරමුණක් සඳහා ඔබේ දරුවන්ගේ නම් තෝරාගෙන නැත. ඔබට වඩා අඩු දෙයක් දෙවියන් වහන්සේට පවරන්නේ කෙසේද? සාගර හා ගංගා, ගස් හා පැලෑටි, කුරුල්ලන් හා කෘමීන්, වනසතුන් සහ ගුහාශ්‍රිත සතුන්, කඳුකරය පිළිබඳව විස්තර කිරීම සඳහා අල් කුරානයේ විශාල පැහැදිලි කිරීම වලින් සහ අලංකාරයකින් සමන්විත වේ. නිම්න අහස ව්‍යාප්ත වීම, ආකාශ වස්තුන් සහ විශ්වය, මාළු සහ ජලය, ජලජ ජීවීන්, මානව ව්‍යුහ විද්‍යාව සහ ජීව විද්‍යාව, මානව ශිෂ්ටාචාරය සහ ඉතිහාසය, පාරාදීසය සහ නිරය පිළිබඳ විස්තර, මිනිස් කලල විකාශනය, දූත මෙහෙවර, සියලු අනාගත වෘක්තුවරුන් සහ පණිවිඩුකරුවන් සහ පෘථිවියේ ජීවයේ අරමුණ, කාන්තාරයේ උපත ලබා හැදී වැඩුණු නූගත් කියවීමට නොහැකි වූ එඬේර පිරිමිළමයක වූ ඔහු කවදාවත් නිරාවරණය නොවූ දේවල් විස්තර කරන්නේ කෙසේද? අල් කුරාණයේ වඩාත්ම අද්විතීය අංගේ නම් ඒ කලින් හෙළි කළ සියලුම ශුද්ධ ලියවිලි පද සනාථ කිරීමට සමත් වීමයි. ඉස්ලාමයේ ආගම විමසා බැලීමෙන් පසු ඔබ මුස්ලිම්වරයෙකු වීමට තීරණය කළ යුතුය. ඔබ ඔබේ ආගම වෙනස් කිරීම ගැන සලකා බැලිය යුතු නැත. ඔබ ඔබේ ආගම වෙනස් කරන්නේ නැත. ඔබට පෙනෙන අයුරින් ඔබට යම් බරක් අඩුව හොත් ඔබ එම ඩොලර් 500 ඇඳුම ඉවත නොදමනු ඇත. ඇත්ත වශයෙන්ම ඔබ එසේ නොකරනු ඇත. ඔබ එය මැහුම්කරුවෙකු වෙත ගෙන ගොස් මෙම ඇඳුම ටික ප්‍රමාණයෙන් විශාලයි, මම වෙන ඇඳුමට කැමති නිසා කරුණාකරමේ සඳහා යම් වෙනසක් කරන්න. ඒ සඳහා සමානව ඔබේ විශ්වාසය, ගෞරවය, ගුණවත්කම, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇති ඔබේ ප්‍රේමය, දෙවියන් වහන්සේ කෙරෙහි ඇති ඔබේ ඇල්ම, නමස්කාරය, සත්‍යවාදී බව සහ සර්ව බලධාරී දෙවියන් වහන්සේට ඔබ දක්වන කැපවීම ඔබ එය වෙනස් කර විසිකරනු ලොලබයි. ඔබ එය තදින් අල්ලා ගනී. ඒත් සත්‍ය ඔබට හෙළදරව් වී ඇති බව ඔබ දන්නා බැවින් ඔබ යම් යම් වෙනස් කිරීම කරයි. එපමණයි. ඉස්ලාම් ධර්මය සරලයි. සර්ව බලධාරී දෙවියන් හැර වෙනත් කිසිවෙකුට නමස්කාර කළ නොහැකි බවට සාක්ෂි දීමට, ඔබේ පියා ඔබේ පියා බව සාක්ෂි දීමට මම ඔබගෙන් කිසිවෙකුකින් ඉල්ලා සිටියහොත් ඔබ කී දෙනෙක් මෙලෙස පවසනු ඇත? ඔව්, මගේ පියා මගේ පියාය, මගේ පුත්‍රයා මගේ පුත්‍රයාය, මගේ බිරිඳ මගේ භාර්යාවය, මම මම වෙමි. එසේනම් සර්ව බලධාරී නුවන් හා සර්ව බලධාරී දෙවියන් එකම එක තැනැත්තා බවත්, සර්ව බලධාරී දෙවියන් ඔබේ ස්වාමීන් සහ ඔබේ මැවුම්කරුවා බවත් සාක්ෂි දීමට ඔබ පසුපස වන්නේ කෙසේද? ඔබ මේ කිරීමට අහංකාර වන්නේයි. ඔබ තේජාන්විත වනවද? දෙවියන් වහන්සේ සතුව නැති දෙයක් ඔබ සතුව තිබේද? නැතිනම් ඔබ ව්‍යාකූලද? ඔබ ඔබෙන් ඇසිය යුතු ප්‍රශ්නය එයයි. ඔබේ හෘද සාක්ෂියට එකඟව දේවල් ඍජුව සිදු කිරීමටත්, දෙවියන් වහන්සේ සමග දේවල් ඍජුව සිදු කිරීමටත් ඔබට අවස්ථාවක් ලැබුණා නම් ඔබ එසේ කරනවද? ඔබේ හොඳම ක්‍රියාවන් පිළිගන්නා ලෙස දෙවියන් වහන්සේගෙන් ඉල්ලීමට ඔබට අවස්ථාවක් ලැබුණේ නම් ඔබ එසේ කරනවද? ඔබ මිය යාමට පෙර මේ කිරීමට ඔබට අවස්ථාවක් ලැබුණේ නම් සහ ඔබ අද රාත්‍රියේ මිය යනු ඇතැයි ඔබ සිතුවා නම් එකම දෙවියෙකු පමණක් සිටින බවට සාක්ෂි දීමට ඔබ පසුබස නොවන්නේද? ඔබ අද රාත්‍රියේ මිය යනු ඇති බවත්, ඔබ ඉදිරියේ පාරාදීසය ඇති බවත්, ඔබේ පිටුපස නිරය ඇති බවත් ඔබ සිතුවා නම් මුහම්මද් තුමා දෙවියන්ගේ අවසාන පණිවිඩකරුවා සහ සියලු අනාගත වෘක්තුවරුන්ගේ නියෝජිතයා බවට සාක්ෂි දීමට ඔබ පසුබට නොවන්නේද? භාරවන අය ලෙස ඔබ දෙවියන් වහන්සේගේ පොතේ ලියා තැබීමට කැමති අයකුවෙන් කෙනෙක් බවට සාක්ෂි දීමට ඔබ පසුබට නොවනු ඇත. නමුත් ඔබ සිතන්නේ ඔබ තව ටික කාලයක් ජීවත් වනු ඇති බවයි. ඇත්ත වශයෙන්ම ඔබ සෑම දිනකම යාඥා කිරීමට සූදානම් නැත. ඒට හේතුව ඔබ ටික කලක් ජීවත් වුණ ඇතැයි ඔබ සිතන බැවනි. නමුත් මඳ වේලාවක් කොපමණ වේද? ඔබට සම්පූර්ණ හිසකෙස් පැවතියේ කොපමණ කලකට පෙරද? ඔබගේ කොණ්ඩේ කළු වී තිබුණේ කොපමණ කලකට පෙරද? ඔබේ දණහිසේ සහ වැලමිටේ සහ වෙනත් ස්ථානවල ඔබට වේදනාවක් හා කැක්කුම් ඇතිවිය. ඔබ කුඩා කාලයේ රැකවරණයකින් තොරව දුවමින් සහ සෙල්ලම් කරමින් සිටියේ කොපමණ කලකට පෙරද? ඒ කොපමණ කලකට පෙරද? ඔව් ඊයේ. ඔව් ඔයා හෙට මරණයට පත්වේ. ඉතින් ඔබට කොපමණ කාලයක් බලා සිටීමට අවශ්‍යද? ඉස්ලාම් ධර්මය යනු සර්ව බලධාරී දෙවියන් වහන්සේ දෙවියන් එකම දෙවියන්ය හවුල්කරුවන් නොමැති එකම දෙවියන් වහන්සේ බවට සාක්ෂි දැරීමයි. ඉස්ලාම් ධර්මය යනු අනාගත වෘත්තූවරුන්ට ලෙදරක් කිරීමේ හෙළි කිරීමේ යුතුකම සහිතව එවන ලද දේව දූතයන්ගේ පැවැත්ම පිළිගැනීමයි. අනාගත වෘත්තූවරුන්ට පණිවිඩය රැගෙන යාමයි. සුළං, කඳු, සාගර පාලනය කිරීම සහ දෙවියන් වහන්සේ මැරීමට අනකලාගේ ජීවිතය රැගෙන යාමයි. ඉස්ලාම් ධර්මය යනු සර්ව බලධාරී දෙවියන්ගේ සියලු අනාගත වෘත්තූවරුන්ගේ සහ පණිවිඩකරුවන් ධර්මිෂ්ඨ මිනිසුන් බව පිළිගැනීමයි. සියලු සත්වයන් සඳහා අවසාන විනිශ්චයක් සහිත දවසක් ඇති බව පිළිගෙන සර්ව බලධාරී දෙවියන් විසින් ඔවුන් සියල්ලම එවන ලදී. ඉස්ලාම් ධර්මය යනු සියලු යහපත හා නපුර සර්ව බලධාරී දෙවියන් විසින් සමානුපාතික කර ඇති බව පිළිගැනීමයි. අවසාන වශයෙන් ඉස්ලාම් ධර්මය යනු මරණයෙන් පසු නැවත නැගිටීමක් ඇති බව පිළිගැනීමයි. ඉස්ලාම් ධර්මය විශාල නිවසක් වැනිය. සෑම නිවසක් සඳහාම අත්තිවාරමක් සහ කුළුණු මගින් ආධාර සැපිය යුතුය. කණු සහ අත්තිවාරමක් තවද ඔබට නීති සහිත නිවසක් තැනිය යුතුය. කුළුණු නීති වේ. ඔබ ඔබේ නිවස ඉදිකරන විට ඔබ නීති අනුගමනය කළ යුතුය. සෑම මුස්ලිම් වරයෙකුටම සරල මූලික යුතුකම් පැවරී ඇති අතර ඒවා සරල නීති පහකින් සාරාංශගත කර ඇත. ඉස්ලාම් ධර්මයේ කුළුණු පහ විශ්වාසය, නමස්කාරය, නිරාහාරව සිටීම, දානමය වන්දනාව සහ වන්දනා ගමන් ලෙස නම් කරයි. ඉස්ලාමයේ වැදගත්ම නීතිය වන්නේ දැඩි ඒක දේවවාදයේ පිළිවෙත අනුගමනය කිරීමයි. එනම් දෙවියන් වහන්සේ සමග කිසිදු හවුල්කාරයෙකු පිළි නොගනී. දෙවියන් වහන්සේ සමග කිසිම දෙයකට නමස්කාර කිරීම සිදු නොකරයි. පූජකයන් හෝ සංස්තුවරයන්ගේ මැදිහත්වීමකින් තොරව ඇදහිලි වන්තයා දෙවියන් වහන්සේට නමස්කාර කරයි. දෙවියන් වහන්සේ ගැන කිසිවක් කීමට ඔබට අයිතියක් නැත. ඔහුට පියෙක්, පුතෙකු, දියණියක, මවක්, මාමා කෙනෙකු, නැන්දා කෙනෙකු, බාරකාර මණ්ඩලයක් ඇත යැයි ඔබට පැවසිය නොහැක. දෙවියන් වහන්සේ ගැන කිසිවක් කීමට ඔබට අයිතියක් නැත. ඔබ සාක්ෂි දෙන විට ඔබටම අවශ්‍ය ප්‍රතිඵලය ළඟා කරගත හැකිය. ඔබට අවශ්‍ය ප්‍රතිඵලය ඔබ ලබා ගනි. සමහර විට ඔබ සාමයට හා පාරාදීසයටද යොමු කරයි. නැතහොත් ව්‍යාකූලත්වයේ කලකිරීම, නිරය හා දඬුවම නියම කරයි. ඔබ ඔබටම අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගනි. මෙනිසා ඔබෙන්ම මෙසේ අසා ගන්න. එකම දෙවි කෙනෙකු සිටින බවට මම සාක්ෂි දරන්නෙහිද? ඔබෙන් ප්‍රකාශනය ඔබෙන් මසන විට ඔව් මම සාක්ෂි දරමි යනුවෙන් පිළිතුරු දිය යුතුය. ඊළඟ ප්‍රශ්නය ඔබ ඔබෙන් මසන්න. මුහම්මද්තුමා සර්ව බලධාරී දෙවියන්ගේ පණිවිඩකරුවෙකු බව මම සාක්ෂි දරන්නේද? ඔව් මම සාක්ෂි දරමි. ඔබ ඒ ගැන සාක්ෂි දරන්නේ නම් ඔබ මුස්ලිම්වරයෙකි. තවද ඔබ තත්ත්වය වෙනස් කිරීමට ඔබට අවශ්‍ය නැත. ඔබ කලයුත්තේ ඔබ සිටි තත්ත්වයෙහි ඔබේ චින්තනය හා භාවිතයේ වෙනස් කිරීම පමණි. අවසාන වශයෙන් මම ඔබෙන් අවංක හා ඍජු ප්‍රශ්නයක් අසමි. මා ඔබට පැවසූ දේ ඔබ තේරුම්ගෙන තිබේද? මා පැවසූ දේට ඔබ එකඟ වී ඉස්ලාම් ධර්මයට ඇතුළු වීමට සූදානම් නම් ඔබ මුස්ලිම්වරයෙකු වීමට සූදානම්ය. මුස්ලිම්වරයෙකු වීමට නම් ඔබ මුලින්ම ෂහාඩා සාක්ෂි ලෙස ප්‍රකාශ කළ යුතුය. එනම් දෙවියන් වහන්සේගේ ඒකී භාවය පිළිබඳ විශ්වාසය ප්‍රකාශ කිරීම සහ මුහම්මද් තුමානන් දෙවියන්ගේ ශ්‍රාස්තුවරයා ලෙස පිළිගැනීමයි. දෙවියන් හැර වෙන දෙවියෙක් නැත. මුහම්මත්තුමා දෙවියන්ගේ දූතයාය. එකම එක දෙවි කෙනෙක් සිටින බව මම සාක්ෂි දරමි. මුහම්මත්තුමා දෙවියන්ගේ දූතයා බවට මම සාක්ෂි දරමි. අල්ලාහ් දෙවියන් අපට ආශිර්වාද කරත්වා. අල්ලාහ් දෙවියන් අපට මඟ පෙන්වයි. මෙම ප්‍රකාශනය කියවනු ලබන සියලුම මුස්ලිම් නොවන පාඨකයන්ට මම කියන්නට කැමති, ඔබ ගැන ඉතා අවංක වන්න. ඔබ කියවා දේ කියවා ඇති දේ ගැන සිතන්න. මෙම තොරතුරු කියවා එය අවශෝෂණය කරගන්න. මුස්ලිම් වරයෙකු සමග වාඩි වී ඉස්ලාමීය සුන්දරත්වය ඔබට තව ටිකක් පැහැදිලි කිරීමට ඔවුන්ට ඉඩ දෙන්න. ඊළඟ පියවර ගන්න. ඔබ ඉස්ලාමයේ පිළිගැනීමට හා මුස්ලිම්වරයෙකු වීමට සූදානම් වූ විට විධිමත් ලෙස මුස්ලිම්වරයෙකු වීමට පෙර ඔබවම සෝදාහරින්න. ඉස්ලාමයේ පිළිගන්න. ඉස්ලාමයේ ගැන දැනගන්න. ඉස්ලාමයේ පිළිපදින්න. අල්ලාහ් දෙවියන් ඔබට දී ඇති ත්‍යාග බුද්ධිය ඉඳින්න. මන්ද ශ්‍රද්ධාව ඔබට සුළුකොත තැකිය හැකි දෙයක් නොවේ. ඔබ ඒ ක්‍රියාවට නංවා නොමැති නම් ඒ සුවඳක් මෙන් ඔබට අහිමි වේ. අල්ලාහ් දෙවියන් අපට මඟ පෙන්වන සේක්වා. අල්ලාහ් දෙවියන් අපට උදව් කරන සේක්වා. මෙම ප්‍රකාශනය තුළින් ඔබට කතා කිරීමට හැකිවීම පිළිබඳව මාලද ගෞරවය මම අගය කරමි.
අස්සලාමු අලයිකුම් වා රහ්මතුල්ලායි වා බරක්කතු. ඔබ මුස්ලිම්වරයෙකු වීමට කැමති නම් හෝ ඉස්ලාම් ධර්මය පිළිබඳව වැඩි විස්තර අවශ්‍ය නම් කරුණාකර අපට මෙම විද්‍යුත් ලිපිනයට තැපැල් කරන්න. info@islamicbulletin.org හෝ මෙම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න www.islamicbulletin.org.